ප්‍රධානමතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, මගේ මිත්‍ර ගයන්ත කරුණාර තිලක ගරු මන්ත්‍රීතුමා, අසා තියෙන ප්‍රශ්නෙට මේ කාල කළමනාකරණය කර ගැනීම සඳහා ඉතාම කෙටියෙන් පිළිතුරු දෙන්න මම අදහස් කරනවා. එක, මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ සිව්වන අධියරේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කැඳවා තිබේද? ටෙන්ඩර් කැඳවා නැත.
Order please, Deputy Speaker will take the chair now.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර තිබේද? කොන්ත්‍රාත්තු පිරිනැමීමක් සිදු කර නොමැත. ඉහත මාර්ග ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද සමාගම් කවරේද? ටෙන්ඩර් කැඳවීමක් නැහැ. ඉංජිනේරු ප්‍රසම්පාදන ඉදිකිරීම ටර්න් කී පදනම් මත මේ මාර්ගයේ කිලෝමීටර් 30ක් ඉදිකිරීම සඳහා හැවික් චෙක් ජේවි සමාගම චයිනා නැෂනල් ඇරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් ඉංජිනීරින් කම්පනි ලිමිටඩ් ජොයින් වෙන්චර් චයින හාබ ඉංජිනීරින් කම්පනි ලිමිටඩ් විසින් අභිලාෂ පල කිරීමක් ඉදිරිපත් කොට ඇත. ඉහත මාර්ග ඉදිකිරීමේ වර්තමාන ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ තාක්ෂණික මූල්‍යමය යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ඉහත සඳහන් සමාගම් වෙත දන්වා ඇත. වර්තමානයේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීමට යෝජිත මාර්ග සැලැස්මට අදාළව ශක්්‍යත අධ්‍යයනය සිදුකොට ඇති අතර ඉඩං අත්කර ගැනීමේ කටයුතු සහ එකඟ වූ වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුවේ කෙරමින් පවතී. ඊළඟ කොටස, එම මාර්ග ඉදිකිරීම සඳහා මුදල් සපයාගන්න මූලාශ්‍ර ඉඩං අත්පත් කර ගැනීමට අදාළ වන්දි මුදල් භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව වෙන්කර ඇති අතර ඉදිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් කොන්ත්‍රාත්තුව සඳහා අභිලාෂයේ පළකොට ඇති සමාගම් විසින් යොදවන බව දන්වා ඇත. ඩිපර් පේමන්ට් සිස්ටම් එකට නොයසේ නම් ඒ මන්ද අදාළ නොවේ.
නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුර ගැන. ඇත්ත වශයෙන් අපි පහුගිය දවස්වල මේ අධිවේගී මාර්ගවලට මුදල් වෙන් කිරීම ගැන දිගින් දිගටම ප්‍රශ්න කරනකොට ඩොලර් හිගයක් තියෙනවා, ආර්ථික අර්බුදයක් අතළඟ තියෙනවා කියද්දී විපක්ෂයේ අපේ ඇඟට ගොඩ වුණා අපේ ආණ්ඩුවට කවුද කියන්නේ සල්ලි නැහැ කියලා. අපිට ඕන තරම් අධිවේගී මාර්ගවලට සංවර්ධනයට සල්ලි තියෙනවා කියලා පම්පෝරි කතා තමයි අහන්න ලැබුණේ. අද ඇමතිතුමාගේ පිළිතුරේ තියෙනවා මේ කොන්ත්‍රාත් පිරිනැමීමක් සිදු කර නොමැත කියලා. නමුත් ප්‍රසම්පාදන කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. එතකොට ඇමතිතුමනි, අද වෙනකොට අපි දන්නවා විශාල අර්බුදයක් රටේ තියෙන. මිනිස්සුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා මොනවද කියන එක පාරට බැස්සහම පේනවා. තෙල් පෝලිම හැටම්ම ගණන්, ගෑස් පෝලිම තවත් ටිකයි, බෙහෙත් නැහැ, අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න ගැනීමේ ලොකු අර්බුදයක් තියෙනවා, තෙල් නැවක් ගෙන්න ගන්න බැරුව ඉන්නවා. එතකොට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරොත් ඇමතුමනි, මම හිතනවා අපිට ඩොලර් වලින් මිලියන 2000ක් ඇයි මේකට ණය ගෙවන්න තව අවුරුදු 10ක් 15ක් ඇතුළත. ඒ වගේම දැන් කැබිනට් අනුමැතිය ලැබිලා සාකච්ඡා පවත්වන මේ නව කැලණි පාලම ඉඳලා අතුරුගිරිය පාරට තවත් ඩොලර් මිලියන 1600ක් විතර ණය ගෙවන්න සිද්ධ වෙයි. ඒතර කොයි ආණ්ඩුව ආවත් අනාගතයේ මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඇමතිතුමනි, ඒ පිළිබඳව සූදානම කුමක්ද කියන එක මම අහන්න කැමතියි පළමුවෙන්.
ඔබතුමා ඉදිරිපත් කරපු අදහස පිළිබඳ අපි රට වශයෙන් හා පාර්ලිමේන්තුව වශයෙන් ගැඹුරෙන් කල්පනා කළ යුතුයි කියලා මමත් කල්පනා කරනවා. මක් නිසාද යත් අපි මේ ඩොලර් අර්බුදය යම්කිසි දේශපාලන වෙනසකින් හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ග වලින් විසඳගන්න බැරි තරම් ගැඹුරු තැනකට ඇවිල්ලා තියෙනවා. ඔබතුමත් දන්නවා අපි එදිනෙදා වෙළඳපොලේ තියෙන මුදල් ප්‍රමාණයට වඩා අතිරේකව විශාල මුදලක් ජාත්‍යන්තර වෙළඳපොලෙන් සවරින් බොන්ඩ් සරහා ණය අරන් තමයි වියදම් දරලා තියෙන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ ආණ්ඩු මුළු කාල පරිච්ඡේදය තුළදී සංවන්දන බැඳුම්කර වලින් ලබාගෙන තියෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5යි. 2015, 16, 18, 18, 19 කියන වර්ෂවල දුනායි දසම් පහක් ලබාගෙන තියෙනවා සංවර්ධන බැඳුම් කරවලින් පමණක්. 2019දී නිකුත් කළ සංවර්ධන බැඳුම් කර කල්පිරිනේ 2029දී. ඒ නිසා අද අපිට රටක් ලෙස මේ ණය වාරික පොලිය ගෙවන්න බැරි තත්ත්වයේ පත් වෙලා තියෙනවා. ඒ නිසා කාගේ ආණ්ඩු ආවත් අපි මේ ණය රීෂෙඩියුල් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රංශයේ ලෆාර් සමාගමට බාර දීලා තියෙනවා. ඒ වගේම ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව මතුවෙන නීතිමය ගැටළු වලට විසඳුම් සොයන්න කැබිනට් අනුමැතිය මත වෙනම ෂිප් මට හරියට නම මතක නැහැ ක්ලිෆර්ඩ් චාන්ස කියන සමාගම තමයි අපු වෙනුවෙන් ජාත්‍යන්තර උසාවි වල පෙනී සිටින්නේ. මේ තත්ත්වයේ තුල තමයි මේ තෙල් ගෙනේම හා අනිකුත් විදේශ විනිමය අර්බුදය ඇති වෙලා තියෙන්නේ. අපි ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන් විශ්වසනීය භාවය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ අනුව ඔබතුමා සඳහන් කරන පරිදි තවදුරටත් ණය ගෙවන්න බැරි පදනමක් යටතේ ණය ගන්න බැරි රටක් බවට රටපත් වෙලා තියෙනවා. ඒ නිසා සැලසුම් කරුවොත් ආණ්ඩුවත් මේ කරගෙන යන ක්‍රියාවලියෙන් එලෙසින් තිබුණත් ඒ පිළිබඳ තීන්දුව తీරන ගැනීමේදී රටේ ජාතික ආර්ථිකයට සිද්ධ වෙන බලපෑම සාකච්ඡා කරලා වඩා හොඳ තීරණයක් අපිට කතා කරලා ගන්න පුළුවන්. නමුත් මම හිතනවා අපේ ලක්ෂ්මණ ගිරියල් අමාත්‍යතුමාගේ හැම බලාපොරොත්තුව මධ්‍යම අධිවේගයේ තැනෙන්න ඕනේ කියන තැන මම හිතන්නේ. කොහොමද කරන්න කියන එක පිළිබඳව වඩා වාසිදායක ක්‍රමවේදයක් සාකච්ඡා කරන්න වෙයි.
තානායකතුමනි, අධිවේගී මාර්ග හදනවට අපි කවුරුවත් විරුද්ධ නැහැ. නමුත් මේ වෙලාවේ මිනිස්සු අහන්නේ Tamanට තියෙන ප්‍රශ්න දිහා දන්න නිසා අධිවේගී මාර්ග කන්නද කියලා. ඒක නිසායි අපි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඊළඟට දෙවෙනි අතුරු ප්‍රශ්නේ හරියට මම අහන්න කැමතියි. දැන් පහුගිය දවස්වල කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන හැටි ගැන අපිට මේ සභාවේ නිතර අහන්න ලැබුණා. බිලියන 2500ක් සල්ලි වෙන් කරලායි කිව්වා. අර මතකයි කබීර් හෂී එමැතුමා ඒක ප්‍රායෝගිකව වෙන් කළ නැති බව කියනකොට සුපුරුදු විදියට එතුමගේ ඇඟට ගොඩ වෙන හැටි තමයි දැක්කේ තර්ක කරමින්. දැන් අද වෙනකොට බිලියන 300ක විතර වැඩ ප්‍රධානය කරලා තියෙනවා. තවත් බිලියන 60ක් විතර කොන්ත්‍රාත්කරු අසරණ වෙලා ඉන්නවා වැඩ කරලා ඒවා ගන්න බැරුව. ඉතින් එමැතුමනි, ඔබතුමා අලුත් එමැතිතුමා හැටියට ප්‍රායෝගිකව මේවා විසඳන්න මොනවද කරන්නේ? අර නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා දැන් මතක් කරා පෙරදට වඩා තුන් ගුණයක් විතර වැඩියෙන් 2020ට වඩා 2021ේ තුන් ගුණයක් විතර වැඩියෙන් තාරත් ගෙන්නලා තියෙනවා කියලා ඩොලර් වියදම් කරලා. ඉතින් මේ ඩොලර් අර්බුදේනේ අපි ඉන්නේ. ඔබතුමා මේක හොඳට දන්න කෙනෙක් හැටියට
මේක ආපහු අහලා බලන්නම්. මොකද හේතුව අපේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු අති විශාල මුදලක් ගෙවන්න තියෙනවා. ඒ අය ඉතා විශාල අසරණතාවයකට පත් වෙලා තියෙන බවත් මම පිළිගන්නවා. ඒ මුණගැහිල මම සාකච්ඡා කළා මොකද කරන්න කියලා. මේ තියෙන මුදල් අර්බුදේ, රුපියල් අර්බුදේ ඉතා විශාල එකක්. අපි ඒක පාර්ලිමේන්තුව දැනගත යුතු වෙනවා. ඒ අනුව ඉතාම අමාරුවෙන් භාණ්ඩාගාරයෙන් මුදල් මුද්‍රණය කිරීම නතර කරලා තියෙනවා. එතකොට කොහොමද කරන්න කියන එක මත බිලියන 5ක් පමණක් දැන් මේ දිනවල හැමතෙම විශේෂතා තොරව දේශපාලන පදනමකුත් නැතුව කුඩාම මිලියන 5ට වඩා අඩුවෙන් කොන්ත්‍රාත් කරලා තියෙන අයගේ ඔක්කොම ටික ගෙවල ඉවර කරනවා. ඊට වඩා උඩ අයගේ යම් කිසි ප්‍රතිශතයක් උඩට යන්න යන්න අඩු වෙන ප්‍රතිශතයක් වශයෙන් සාමාන්‍යයෙන් 10%කට කිට්ටු ප්‍රමාණයක් ගෙවන්න මේ සතිය තුලදී කටයුතු යොදනවා. මේ පිළිබඳවත් බැරෑරුම් ප්‍රශ්නයක් තිබෙන බව මම පිළිගන්නවා. මුදල් පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට වැඩ කොටස් නිම කරලා නැති පාරවල් තියෙනවා 80%ක් හදලා ඉවරයි, ඉතුරු 20 හදලා නැහැ. ඒකට කොහොමද කරන්න කියලා ඉදිරි මේ අයවැලේකණේට ඒ ටිකවත් නිම කරන්න මුදලක් ලබා ගන්නට බල උත්සාහ දරනවා.
ගරුකේන්ස් නැසම් ප්‍රශ්න ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවනේ නේ. ප්‍රශ්නයක්ද කෙටියෙන් කරන්නක් මතිනේ?
දැන් ඔබතුමා දඹුල්ල අධිවේගී මාර්ගය ගැන කතා කරපු නිසා මම මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම මේක මතක් කරලා තියෙනවා. ඒකෙදී අර ඉඩම් අත්පත් කර ගැනීමේදී විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා ගරු ඇමැතිතුමනි. මම මේ පාර්ලිමේන්තුවේ හිටපු හැම මහාමාර්ග ඇමැතිතුමත් එක්කම ඒක කතා කරලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය නැවත වතාවක් ඔබතුමාටත් යොමු කරනවා. ඔය හත්අඩක්කුව ඒ වගේ ප්‍රදේශවල ගලේ වෙල දඹුල්ල ප්‍රදේශයේ මේ පවරා ගන්න ඉඩම්වල ලොකු ගැටලු තියෙනවා. ඒ නිසා ඔබතුමා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඊට අමතරව තව ගැටලුවක් තියෙනවා ප්‍රවාහන ඇමැතිතුමා නිසා. මම ඔබතුමාට මේක මතක් කරන්නම්. අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් කියලා පිරිසක් ඉන්නවා ගරු ඇමැතිතුමනි. ඒගොල්ලෝ අවුරුදු 10ක් සේවය කරනවා. ඒගොල්ලන්ට දෛනික වැටුප දෙන්නේ රුපියල් 250යි. දැන් අද රුපියල් 250ට හාල් කිලෝ එකක්වත් ගන්න බෑ. ඒ නිසා මම ඔබතුමාට මේ අයගේ රැකියා සුරක්ෂිතතාවයත් අනිත් එක තමයි ඒගොල්ලන්ට ටෝච් එක දෙන්නේවත් නැහැ. ඒ විතරකුත් නෙවෙයි එන දුම්රිය එන වෙලාවල් අමතර දුම්රිය එන වෙලාවල් කියන්නෙත් නැහැ. ඒ නිසා මම ඔබතුමාට අවධානය යොමු කරනවා මේ අයගේ දීමනාව සහ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා.
ඔබතුමීට මම අවස්ථාවක් දෙනවා මේ ප්‍රදේශයේ තියෙන ගැටලුත් එක්ක අපි සාකච්ඡාවක් කරමු.
මට තොරතුරක් ආවා ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න. පසුගිය කාලේ බජට් ඇලකේෂන් එකට වඩා ටෙන්ඩර්ස් අවෝඩ් කරලා තියෙනවා.
ඒකෙන් මම වර්තාවක් ඉල්ලලා තියෙනවා. මොකද ඉදිරි මුදල් මේ ඉදිරි කාල පරිච්ඡේදය තුලදී මේ කළමනාකරණය කරන්න පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී කරලා තියෙන ප්‍රමාණය කොතරද්ද නොනිමි.
ඔබතුමා මේ වකීම් බාර ගන්න කලින් අයවැයෙන් වෙන් කරන මුදල් වලට වඩා දෙගුණයක් තිගුණයක් ටෙඩ් ඇස් අවෝඩ් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායක තුමනි. ඇත්ත වශයෙන්ම මේ කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 100ක් විතර නෑ. ඒගොල්ලෝ
89 දැනට
500 ඒගොල්ලෝ මොකද බජට් ඇලකේෂන්
දන්නවා. ඒ දුක් ගැනවිල්ල දන්නවා. මම වර්තාවක් ඉල්ලලා තියෙනවා. මම ඔබතුමාලට දැනුම් දෙන්න.
කොහොමයි ප්‍රශ්න අංක 13 ගරු කින්ස් නෙල්සන් මහත්මයා
ආනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු ජනමාධ්‍ය මැතිතුමා.
ඔබතුමාගේ ප්‍රශ්නය ජන ධාතුන කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමාගේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ප්‍රකාශයට පත් කරන පුවත්පත් සංගරා ගාන 2015 31, 2016 15, 2017 18, 2018 17, 2019 18, 2020 23, 2021 34. ඒවායේ නම් පිළිබඳ ලේඛනයක් අමුල්ල තියෙනවා. ඉහත කාල සීමාව තුළ එක් එක් වර්ෂයේ ලාභාලාභ ගත්තාම බදු ගැලපීමෙන් පසු 2015 ශුද්ධ ලාභය මිලියන 50යි, 2016 ශුද්ධ ලාභය බිලියන 32යි, 2017 ශුද්ධ ලාභය 181යි, 2018 ශුද්ධ අලාභය 133යි, 2019 අලාභය 197යි, 2020 187යි, 2021 345යි. මේ කාල සීමාව තුළ බඳව ගන්න ලද සේවකයන් සංඛ්‍යාව 632ක්. එක් එක් සේවකයාගේ නම ලිපිනයේ තනතුරු වෙන්වෙන් වශයෙන් මම අමුණලා තියෙනවා. හැමුණුම දෙක වශයෙන් ඔබතුමාට මම ඒ ඉදිරිපත් කරනවා. නිදහස් මාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම භාවිතා කිරීමට අපේක්ෂා කරන ආකාරය. ඒක බරපතල ප්‍රශ්නයක්. මේ තියෙන මූල්‍ය තත්ත්වය තුළ කෙසේද භාවිතා කරන්නේ කියන එක පිළිබඳ. මේ කාල පරිච්ඡේදය තුළ 630 දෙනෙක් බඳවගෙන සිටියත් මේ අයට ලබන මාසවල සිට වැටුප් ගෙවීම ඉතාම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒට හේතුව තමයි ඉතා විශාල ලෙස කඩදාසි මිල ගණන් මුදල් අහෝ ප්‍රමාණයත් සමඟ ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන හා ප්‍රවාහන ගාස්තු අධික ලෙස වැඩි වෙලා තියෙනවා. ඒ ප්‍රමාණයට ආදායම් වැඩි වෙන්නේ ආර්ථිකයේ හැකිලීමත් සමඟ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ වලට ලැබෙන ආදායම අඩු වෙනවා. ආදායම අඩු වෙන අතර වියදම් වැඩි වෙනවා. වැටුප් ගෙවා ගැනීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙන නිසා මම පාලන අධිකාරිය සමඟ කතා කරලා එකම විකල්පය ලෙස සොයන් විශ්‍රාම යාමක් සඳහා මෙලෙසින් බඳෝගෙන පුරෝල තියෙන සංඛ්‍යාවෙන් කොටසක් 300ක්වත් විශ්‍රාම යවා ගත්තොත් සොයන් විශ්‍රාම යෝජනා ක්‍රමයක් හඳුන්වලා දෙන්න කටයුතු කරන්නට කියලා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව ඒ සඳහා 300ක් සොයන් විශ්‍රාම ගැනීම සඳහා මිලියන 600ක් අවශ්‍ය වෙනවා. මිලියන 600ක් සපය ගන්න ආයතනයට පුළුවන් කමක් නැහැ. එනිසා මිලියන 300ක ණය මුදලක් ලබා ගන්නත් 300ක් මහාභාරකාරයාගෙන් ඔහු අයිතිකරුවෙක් වෙන නිසා ලබා ගන්නත් ඉල්ලා සිටිනවා. එහෙම කරලා ඉස්සෙල්ලා ආයතනයේ කඩාවැටෙන්නේ නැතුව පවත්වාගෙන යාම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. අපි කාටත් මම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. තමන්ගේ ආණ්ඩු කාල පරිච්ඡේදවලදී ආරක්ෂා සැපීම සඳහා රාජ්‍ය ආයතනවලට දිගින් දිගට පුද්ගලයන් පිරෙව්වහම ඒ ආයතනවල වැටුප් බිල ගෙවා ගන්න බැරි කමේ ප්‍රශ්නය රජයට වගේ මේනවා. ගරු මේ නියෝජ්‍ය සභාපතිතුමනි, මම සදාන් කරන්න ඕනේ මේ සමග අපේ 2000 පසුගිය වර්ෂේ මුළු බදු ආදායම 1298යි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් සඳහා 1116යි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙව්වට පස්සේ 1298 වෙන ඉතුරු වෙන දෙයක් නැහැ. වැටුප්පා විශ්‍රාම වැටුප් වලට 1116යි, ගත්ත ණය වලට පොලී ගෙවන්නේ 1048යි. බදු ආදායම 1298යි. මේ වියදම් වර්ග දෙකට විතරක් ඕනේ 2164ක්. ආණ්ඩුව කාගේ තිබුණත් මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා ජාතික වශයෙන් අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස
කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මම මේ ඇහුව ඇමතුමගෙන් ඇහුව ප්‍රශ්නේ නේ, වෙන ප්‍රශ්නයකට තමයි මේ එතුමා උත්තර දුන්නේ. මේ විශේෂයෙන්ම ගරු ඇමතුමනි මේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ කතෘ මාධ්‍ය වරුන් ඉන්නවා ගරු ඇමතුමනි, දැන් අවුරුදු 15-16ක් එය අනියම් සේවය කරන්නේ. දැන් මීට මාස 3කට ඉස්සෙල්ලා ස්ථීර පත්වීම් කීපයක් ලබා දීලා තියෙනවා. එතකොට දැන් මේ සම්බන්ධව ඔබතුමා දැනුවත්ද? නැත්නම් දැන් අවුරුදු 13-15ක් සේවය කරන මේ මාධ්‍යවේදීන් ඉන්නවා ලේකවසක, ඒගොල්ලෝ අනියම් සේවය තාමත් කරන්නේ. ඉතින් ඔබතුමා කිව්වා දැන් මේ බඳවා ගන්න බෑ, සල්ලි නෑ, මේ ප්‍රශ්න අපි දන්නවා. හැබැයි මේ කීප දෙනෙක් බඳවගෙන තියෙනවා මාස 3කට කලින් ස්ථීර පත්වීම් දීලා තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා දැනුවත්ද? අර අනියම් සේවය කරන අවුරුදු 15ක් සේවය කරන ඇයට එයාට සාධාරණයක් ඉෂ්ට සිද්ධ වෙනවද කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
අවශ්‍යයෙන්ම දැනුවත් නෑ. සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන 2015 සිට 2021 දක්වා 632 සේවකයන්ගෙන් 547ක් 86ක් බඳවගෙන ඇත්තේ 2020ට පෙර. සේවක විශ්‍රාම ගැනීම සහ ඉල්ලාස්වීම් ආවරණය කර ගැනීම සඳහා පමණක් අත්‍යවශ්‍ය සේවකයන් 85ක් 2021 වසරවලදී බඳවගෙන තියෙනවා. ආයතනයේ වර්තමාන සේවක සංඛ්‍යාව 1282යි. පැරණි සේවකයන්ට යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවද කියලා ඔබතුමා මේ නම් ලැයිස්තුව මට දුන්නොත් මම ඒ පිළිබඳ පාලන අධිකාරිය සමග සාකච්ඡා
කරනවා. ස්තුතියි ගරු ඇමතුමා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, දැන් මේ අධික ඉන්ධන මිලයි, ඒ වගේම මේ ඉන්ධන ලබා ගන්න බැරි අපහසුතාවත් එක්ක විශේෂයෙන්ම රටේ ඉන්න මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මේ අය ගරු ඇමතුමා ඔබතුමත් දන්නවා මෝටර් සයිකල් වල තමයි හැමතැනම රටට තොරතුරු ලබා දෙන්න මේගොල්ලෝ ගමන් කරන්නේ. එතකොට දැන් අත්‍යවශ්‍ය සේවා කියලා හැම ආයතනයකටම ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා ඉන්ධන ලබා ගන්න ඒ අදාළ දිස්ත්‍රික්වල පිරුම්හල් වලින්. හැබැයි මේ මාධ්‍යවේදීන් සඳහා එහෙම කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම දැන් මේ අය මෝටර් සයිකලේ යන අතරතුරදී මොන හරි හදිසි අනතුරකට ලක් වුණොත් ගරු ඇමතුමා ඒ රෝගී වෙලා ඉන්න කාලය තුළ මෙයට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා කියනවා. මොකද දැන් අපි දන්නවා පමණක් මාධ්‍යවේදීන් ඉන්නවා ඇක්සිඩන්ට් වෙලා එයාට කිසිම තව වෘත්තියක් සඳහා යොමු වෙන්න බෑ. ඒගොල්ලෝ එහෙම්මම ඒගොල්ලෝ ඒවගේ ජීවිතේ අවසන් කරපු මාධ්‍යවේදීන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ දැන් විශේෂයෙන් මේ ඉන්ධන අරබුදෙත් එක්ක ඔබතුමාගේ ආයතනයේ මොන හරි විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද ගරු ඇමතුමා අපේ මාධ්‍යවේදීන් සඳහා මේ ඉන්ධන ලබා ගන්න?
වැඩපිළිවෙලක් තිබෙනවා. අපි මේ මාධ්‍ය ආයතන ස්වාධීනව ජනතාවට තොරතුරු සැපීම සඳහා පැවතිය යුතුය කියන විශ්වාසය යටතේ මාධ්‍ය ආයතන හිමිකරුවනුත් මාධ්‍ය කර්තෘන්ගේ සංසද සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡා කරලා මේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ඒ ජෙනරේටර් වැඩ කරන්න, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න, විකාශනාගාර පවත්වාගෙන යන්න ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයක්, ඒ ප්‍රධාන දේ සඳහා අවශ්‍ය ඉන්ධනත් ඒ රටවල අංක අනුව CTB ඩිපෝ මගින් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව අපිට පුළුවන්කමක් නැහැ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එහෙම සපයන්න. මොකද ඒ තරම් ප්‍රමාණවත් ඉන්ධන නැහැ මේ 10 වෙනිදා වෙනතෙක්. එතකන් අපි කරලා තියෙන්නේ දැන් වෛද්‍ය විශේෂඥයන්ට, වෛද්‍ය සේවාවලට අවශ්‍ය අයටත් අපි දැන් සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡා කරලා අත්‍යවශ්‍යයි ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ගමන් කිරීම. එතකොට ඔවුන්ටත් අපි විශේෂ සමහර බස් රථ සේවා සකස් කරලා තියෙනවා. පොදු ප්‍රවාහනයටත් ඔවුන් ඇවිල්ලා තියෙනවා. මේක නිසා මේ අමාරුවෙන් මේ දවස් ටික කළමනාකරණය කරන්න වෙන්නේ. අර පුද්ගලිකව මාධ්‍යවේදීන් අනතුරුට ලක්වීම යනාදී කරුණු ගත්තොත් ඒවා වැඩි ප්‍රමාණයක් ආයතන පුද්ගලිකාංශයේ ආයතන සමයි මාධ්‍ය ආයතන, රාජ්‍ය මාධ්‍ය ආයතනක් තියෙනවා. ඒ සඳහා රක්ෂණ ක්‍රම අනිත් දේවල් පිළිබඳ වෙනම සාකච්ඡා කර යුතු වෙනවා. නමුත් මේ අවස්ථාව ඉතාම බැරෑරුම් අවස්ථාවක් නිසා අපි දැනට මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ඉන්ධන ටික සැපීම සඳහා ප්‍රමුඛතාවයක් ලැබලා දීලා තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මනේ. ඔව් කිරේල මහත්මයා.
ඇත්ත වශයෙන්ම අද අපි බලාපොරොත්තු වුණා රජයේ ජාත්‍යන්තර මුල්‍ය අර බුදුලත් එක්ක සාකච්ඡා කෙරුවා. අපි පාර්ලිමේන්තුව කැටියට අපි බලාපොරොත්තු වුණා ඒ සාකච්ඡාවල ප්‍රතිඵල අද අපිට හෙළිදරව් කරයි කියලා. නමුත් අද එහෙම දෙයක් පේන්නේ නැහැ. මං හිතන්නේ මේක බලවත් අසාධාරණයක්. මොකද මුළු රටම බලාගෙන ඉන්නවා මේ ජාත්‍යන්තර මුල්‍ය අර බුදුලත් එක්ක සාකච්ඡාව. අපි විපක්ෂය වුණත් අපි ප්‍රාර්ථනා කරන එක සාර්ථක වේවා කියලා. මොකද මේ රටේ ජනතාව ගොඩ ගන්න ඕන අපි.
හොඳයි.
දේශපාලනය කරන්න කලින් ඉතාලම ජාත්‍යන්තර මාධ්‍යවල තිබ්බා මේ සාකච්ඡා අසාර්ථකයි කියලා. විශේෂයෙන්ම ඇමරිකන් මාධ්‍යවල. ඉතින් මේක ඇත්තටත් අපි දැනගන්න ඕන. මං හිතන්නේ ප්‍රකාශයක් කෙරුවොත් හොඳයි ඒ සාකච්ඡාවල ප්‍රතිඵල.
ඔබතුමාට ගරු එමෙතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ඉතාම වගකීමිනුත් ඉතාම බරපතල ලෙසත් ගරු මුදල් අමාත්‍යතුමාත්, ගත්තිගරු ජනාධිපතිතුමාත්, ඒ වගේම මහා බැංකුවත්, අදාළ විද්‍යුතුන් වහන් නිලධාරීනුත් ක්‍රමානුකූලව සාකච්ඡා වට රාශියක් පවත්වලා තියෙනවා. ඒ පිළිබඳ ඇති වෙලා තියෙන ප්‍රගතිය පිළිබඳ හෙට දිනේදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මේ ගරු සභාවට පැහැදිලි කිරීමක් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. අංක ප්‍රශ්න අංක 14 කද පොයින්ට් ඔෆ් ඕඩරේ
නියෝජ්‍ය කතානායකතුමනේ. අතර මේක කතානායකතුමාගෙන් අහුවනම් වඩා හොඳයි. ඔබතුමා මේකට ක්ෂණිකව මැදිහත් වුණොත් හොඳයි. මොකද ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ගරු කමල් ගුණරත්න ලේකම්වරයා මේ 27 වෙනිදා ලියුමක් නිකුත් කරලා තිනවා. ලියුමේදී බරපතල කාරණාවක් හෙළිදරව් කරනවා. මොකද අර පාස්කෘපාරය වගේ බලපතල මේ කාරණයක් මෙතනදී කියවෙන්නේ. ඒ තමයි 7/5/5 දිනවල කළුකොටු සමරුම් සහිත කාලය තුළ උතුරු නැගිර හෝ දකුණු පළාත ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩා කප්පල්කාරී ක්‍රියාවක් විදේශ ඔත්තු සේවාවක් මගින් සිදුකර ඒ LTT සංවිධානය විසින් සිදුවන ලද්දක් බවට හේතු ගැන්වීමට සූදානමක් ඇති බවත්, දැනටමත් යාපනයේ ප්‍රදේශයේ විදේශ ආයතනවල සේවය කරන පිරිස් සහ ප්‍රභූවරුන් ලබන 7/5/5/6 යන දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට දැනුම් දී ඇති බව ත්‍රස්ස මර්ධන සහ විමර්ශන කොට්ටාසේ බුද්ධ අංශයට අනුත්තර රාජකාරණ කරන ලබන මම මේක සභාගත කරන්නම් මේ තොරතුරක් පිළිබඳ දැනුවත් කළා දෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවද ඉදිරියේදී ප්‍රාදේශීය සහ ප්‍රාදේශ සභා මන්ත්‍රී අතුළු දේශපාලඥයන් ඉලක්ක කර කර ඔවුන්ට
ගරු මන්ත්‍රීතුමා ඔක
නිවාසවලට නිවාසවලට යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට
මේ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කළේ
කටයුතු සිද්ධ කරලා කියලා මේ 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 මර්ධනයක්ද කරන්න යන්නේ නැත්නම් සැබෑ තත්ත්වයක්ද මේක?
බරපතල කාරණයක්.
මේ වගේ ලිපියක් පාස්කු පාරේට කල්නොත් ඉක්ුත් උනා. මේ ගැන දැඩි අවධානය
යොමු කරන්න. දහතර ගරු ඉසාක් රහුමාන් මැතිතුමා ප්‍රවාහන මහමාර්ග මැතිතුමාගෙන් ඇසීමට හොඳයි බොහොම සිතේ.
ගරු කතානායකතුමනි, අපි මේ රටේ යකඩ ගැටෙන අමීරි සද්දේ උණ්ඩේ අමීරි සුවඳ හා මේ ප්‍රචණ්ඩත්වය අත්දැකලා තියෙනවා. ඒක නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට අසාමාන්‍ය ලෙස කළු ලපයක් ශ්‍රී ලංකාව එකතු කරලා තියෙනවා. මේ උත්තරීතර සභාව ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයෙක් මහමග ම්ලේච්ඡ ලෙස මරලා දාලා මේ ගරු සභාව නියෝජනය කරන මැති ඇමතිවරු මන්ත්‍රීවරු 72ට උන් හිටි තැන් අයිමි කළා. ගෙවල් දොරවල් ගිනිබත් කළා. යාන වාහන ගිනිබත් කළා. මේ ලෝකේ කවදාක්වත් පැය 12ක් ඇතුළත මෙවැනි සංවිධානාත්මක ක්‍රියාවක් සිද්ධ වෙලා නැහැ. පිළිගන්න ඔබක් මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරේ, මමත් මේ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරේ. මන්ත්‍රීවරයෙක්ට තමන් දරන මතය නිසා මේම යන්න බැරි වෙන විදිය ප්‍රචණ්ඩත්වයේ රට තුල වර්ධනය වෙනවනම් ඒකට අපි හවුල්කාරයෝ වෙන්න එපා. අපි මේ රට නැවත වතාවක් ලේහලන තත්ත්වේ නැති වෙන්න වගකීමකින් කටයුතු කරමුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති වෙනවා.
ඉසක් රහමාන් මැතිතුමා,
කථානායකතුමනි මම අහනවා.
ගරු මහාමාර්ග මැතිතුමා,
ලංකා ගමනාගමන මණ්ඩලයේ සතු මගින් ප්‍රවාහන බස් රථ අධිවේග මාර්ගවල යොදවලා තිබෙන ප්‍රමාණය 134යි. අධිවේගී මාර්ගවල ධාවනයේ යොදවා ඇති බස් රථ ආරම්භයේ සිට මේ දක්වා ලැබූ ආදායම එම බස් රථ වෙනුවෙන් කර ඇති වියදම් වෙන්වෙන් වශයෙන් දිවින පුරා ඇති ඩිපෝ 29ක් මගින් අධි සුඛෝභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ සම්බන්ධ බස් රථ 134ක් අධිවේගී මාර්ගවල ධාවනයට යොදවා ඇති බැවින් අදාළ ඩිපෝ වලින් විස්තර ගෙන්වාගෙන ඉදිරියේදී පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා. ඒ ඩිපෝ 29 විස්තර ගෙන්නගෙන එතෙක් 2015 සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම හා වියදම වෙන්වෙන් වශයෙන් කොප්පණද යන්න 2015 ආදායම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බිලියන 44.8යි. 2016 බිලියන 45.7යි. 2018 බිලියන 45.6යි. 2018 බිලියන 43.5යි. 2019 බිලියන 43.9යි. 2020 බිලියන 34.3යි. දැන් 2021 මං හිතනවා මීට වඩා අඩු වෙන්න ඇති කියලා. ඒකට හේතුව තමයි ඔබතුමත් දන්නවා COVID-19 වසංගතය යටතේ රටක් වැහුවාම ඒ තුල ගමනාගමනයේ ඇතුළු සියලුම නිෂ්පාදන බෙදාහැරීම් පරිභෝජනාංශ කඩා වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ධාවන වාර ගණන් අඩු වෙනවා. ඒ නිසා ආදායම අඩුවෙන්ට ඇති. අධිවේගී මාර්ගවල බස් රථවල ආදායම් හා වියදම් පිළිබඳ වාර්තාවක් මම ඉදිරි කාලෙදී ඔබතුමාට සපයන්න බලාපොරොත්තු
වෙනවා.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්න, ගරු ඇමතිතුමනි ඔබතුමා දන්නවා ලංකාවම තියෙන බරපතල ප්‍රශ්න තමයි ඉන්ධන ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට රටේ ඉන්න සියලුම ජනතාව කොටස් වශයෙන් මම වෙන් කර නැතුව කියනවා, සියලුම ජනතාවට ගමන් මාර්ගයේ ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වෙලාවේදී රේල්වේ එකයි CTB එකක් ඉතාම අවංක සේවයක් කරන එක අපිට බලාගන්න තියෙනවා ඇමතිතුමනි. ඒ අතරදී උදාහරණයක් කිව්වොත් මම විතරයිනේ, තව මම දන්න විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් දැනට රේල්වේ රේල් වලින් ගමන් කරනවා. මම සාමාන්‍යයෙන් දැනට මේ මාසය තුලදී තුන් පාරක් කොළඹ ඉඳලා කලාවට, එවාගේ කලාව ඉඳලා කොළඹට ආවා. මේ තුනහමාර ගමන් මාර්ගයක් තිබුණා ඇමතිතුමනි. ඉතාම සතුටක්. මම ගියා රේල්වේ ස්ටේෂන් එක. එතනදී මම ජනතාවදී අහගත්තු දෙයක් තමයි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා, මේක මම දන්න විදිහට ඔබතුමා මේක ඉතා ඉක්මනින් මේක ඉෂ්ට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දන්නවා කොළඹ ඉඳලා කලාව වාරා ත්‍රිකෝණා මලයට 9ට 9 හමාරට මෙහි කොළඹෙන් පටන් ගන්න ත්‍රිකෝණා මලයට 5 හමාරට ගියා නයිට් මේල් එකක්. ඒ වගේම තමයි කොළඹ නයිට් මේල් එකක් 9 ඉඳලා කලාව වාරා ජෆ්නා මේ අනුරාධපුර අරහා කාංග්‍රසෙන් දුරයට ගියා
කරුමන්තුමා කෙටියෙන් අහන දිවා විවේකයට
කෙටියෙන් නම යන්නේ. ඊළඟ ගල්කිස ඉඳලා ජෆ්නා ගල්කිස ඉඳලා කොළඹ අරහා අනුරාධපුර අරහා නයිට් මේල් එකක් දන් යනවා එමෙතුමනි සිකුරාදාට පමණයි. මේක ස්පෙෂල් ටිකට් එකක් විතරයි තියෙන්නේ 2800යි. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ 2800 තියෙන ටිකට් එක සාමාන්‍ය ඉහළායට පමණයි යන්න පුළුවන්. සිකුරාදා විතරයි දාලා තියෙන්නේ. මම ඉල්ලපු මේ රේල් මේ ගමන් තුනම ඉතා ඉක්මනින් දාලා දුන්නොත් විශාල ප්‍රශ්නයක් මේ රටේ ඉන්න ජනතාවට ලැබයි කියලා මම හිතන නිසා ඔබගේ මම බලාපොරොත්තු වෙන හොඳ උත්තරයක් මේකට.
ඔබතුමාගේ යෝජනාව ක්‍රියාත්මක කළොත් දැනට අලුතෙන් යොදවපු දුම්රිය නවත්වන්නට සිද්ධ වෙනවා.
ඔබගේ
ඉන්නකෝ මගේ උත්තරේ දීලා ඉවරුනාම ඔබතුමාට කියන්නේ මේ යාපනයේට දුම්රියක් ධාවනය කරන්න මේ ඉන්ධන ගාස්තු වැඩිවීමට කලින් මං මේ පාලන අධිකාරියත් සමග ගණන් හැදුවා. ඉන්ධනවලට පමණක් 113ක් එක ගමනකට වියදම් වෙනවා. ආපහු වෙන්න 126යි. මං ඉස්සෙල්ලා කිව්වේ ඔබතුමාගේ ටිකට් පත රුපියල් 2000ට හදන්න කියලා. 2000ට හැදුවාම මේකට දාන්න පුළුවන් මැදිරි ගාන පුද්ගලයන් සංඛ්‍යාව 520යි උපරිමේ. හැම සීට් එකක්ම පෙරෙව්වොත්. එතකොට 500ක් දැම්මොත් 2000 ගාන එකතු වෙන්නේ 110යි. මම එතකොට 113ක ඉන්ධන ගහලා 110ක් හෙව්වාම එක යන ගමනකදී 103ක් අලාභයි.
ඒ
නිසා මං කිව්වා දැන් අලුත් ඉන්ධන ගාස්තු වැඩි වුණාට පස්සේ මේ 520ම පිරෙනවා සිකුරාදාට. ඒ මොකද මේ සම්පූර්ණයෙන් වායු සමීකරණය කරන අදි සුඛෝපභෝගී දුම්රියක්. මේ ගල්කිස්සෙන් ගියාම උදේ පාන්දරට යාපනයට යනවා. යාපනයේ ඉන්න ජනතාව අරගෙන ඉරිදා රැට ආපුවාම සඳුදා කොළඹ වැඩට එනවා. ඒ නිසා මං GMR ට දැනුම් දුන්නා මේ 2800 ගාස්තුව ලාභ පාඩු නැති ලක්ෂයට එන්න රුපියල් 3000ට දැනට වැඩි කරන්න පාඩු වුණත් කමක් නැහැ කියලා.
හරි.
ඔව් මේ නේමතුමා මම කිව්වේ නයිට් මේල් දෙකක් එකක් තමයි කොළඹ ඉඳලා කලාවාරා ට්‍රිංගෝ ඊළඟ කොළඹ ඉඳලා අනුරාධපුර ඉඳලා යාපන යන එක කලින් තිබ්බ එක තමයි දැන් මේ කාලේ සාමාන්‍ය අය කෝච්චි වල ගියේ නැති නිසා ගමන් මාර්ගේ වැඩි කියලා නැවත්තපු එක නැවත වාරයක් ඒක ගමන පටන් අරන් දෙන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ.
හරි. බොහොම සිතේ
මට දෙන්න මම ඒක සාකච්ඡා කරන්න බලන්න. මොකද අපි හිතන ප්‍රමාණයටම සමහර දුම්රිය ධාවනය කරවන්න බෑ. හදිසිය තිබුණට එකක් මැදිරි නෑ. දැන් මැදිරි 250ක් විතර තියෙනවා. ඒ අලුත් වැඩියා කිරීම නතර කරලා
තියෙනවා.
අපි ඒක අලුතෙන් හදාගෙන කරන්න ඕනේ. ඔබතුමාගේ යෝජනා ටික අරන් එන්න.
දිවාහාර විවේකයේ සඳහා සභාවේ කටයුතු තාවකාලිකව පස්සරු 1:30 දක්වා අත්හිටමු.
දෙවෙනි ප්‍රශ්නේ ආවේ නැහැ නේ.
කල් තියලා තියෙනවා.
ඉතින් දෙවෙනි ආවේ නැහැ නේ. ඉතින් ඒක ඉවර කරන්න එපා.
ඉවර කරන්න ඒක භාගය දාලා යන්න එපා. කතා
දෙවෙනි ප්‍රශ්නේ.
ගරු සභානායකතුමා.
ඔබතුමාගේ තීරණයට අපි එකඟයි.
දැන් සභාවේ කටයුතු අත්හිටවල තින්ද ඒකේ ඊළඟට ඔබතුමාට උත්තර දෙයි.
ඔව්. ඉන්නවා එමතුමා ඉන්නවා.